ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ගෙනෙන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ 10 වෙනි ශ්‍රේණිය බුද්ධ ධර්මයේ පෙළ පොතේ පළවෙනි පාඩම වන අභියෝග ජයගත් සිදුවත් බෝසතාණෝ යන පාඩම ඉදිරිපත් කරන මා එල්පිටි අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මයේ ගුරු උපදේශක පීඩි පරමානන්ද. දරුවනේ, පෙළ පොතේ මෙම පාඩම ආරම්භ වන්නේ ඉතාමත් රසවත් ගීතයකින්. මේ ගීතය ගායනා කරන්නේ ඔබ කවුරුත් දන්නා අපගේ අසහාය ගායකයෙක් වෙන විශාරද වික්ටර් රත්නායක මෙතුමා විසින්. ඒ ගීතය ඔබට මෙසේ ඉදිරිපත් කරන්නම්.
අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා.
ඔබට මේ ගීතය ගැන පොඩි අදහසක් තියෙනවා නම් මේ ගීතයෙන් කියවෙන්නේ අපගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ උපත පිළිබඳවයි. එතකොට මේ පාඩම පුරා ඔබ මේ පාඩම අවසන් කරයින් පස්සේ ඔබට හැකියාව ලැබෙනවා මෙන්න මේ කරුණ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. පළවෙනි කාරණාව තමයි අපගේ බෝසතාණන් වහන්සේගේ උපත හා බැඳුණු සුවිශේෂ සිදුවීන් පැහැදිලි කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දෙවෙනි කාරණාව විදිහට බෝසත් චරිතෙන් ආදර්ශ ලබා ගන්න පුළුවන් බව ඔබ පිළිගන්නවා. ඒ වගේම යම් ගැටලුවක් ආවම ඉවසීමෙන් කටයුතු කරන්නත් යම්කිසි පුහුණුවක් ඔබ ලබනවා. ඒ වගේම මේ පාඩමෙන් ඔබ ලබන තවත් ආදර්ශයක් තමයි ආදර්ශවත් චරිත අධ්‍යයනය කොට ඒ අනුව තමන්ගේ ජීවිතය යම් ආකාරයෙන් සකස් කරගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් අපි බලමු මේ 10 වෙනි ශ්‍රේණියේ පළමු පාඩම වන අභ්‍යෝග ජයගත් සිදුවත් බෝසතාණෝ කියන පාඩමෙන් ඔබට අවශ්‍ය කරුණු මමගෙන හැර දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළමු කාරණාව තමයි අපි අර කලින් සඳහන් කරා වගේම අපගේ ගෞතම බෝසතාණන් වහන්සේ සිදුහත් කුමාර අවදීදිත් ඒ වගේම බුද්ධත්වයට පත් වුණෙන් පස්සෙත් උන්වහන්සේගේ ජීවිතයට විශාල අභියෝගයන් රසක් එල්ල වුණා. හැබැයි උන්වහන්සේ ඒ කිසිම අභියෝගයකින් නොසැලී අභියෝගවලට ජය ගන්න දීලා තමන් පරාද වුණේ නැහැ. අභියෝගයත් එක්ක හැපිලා අභියෝගය ජයග්‍රහණයෙන් කෙලවර කරගන්න තමයි අපගේ බුදුරජාණන් වහන්සේ සමත් වුණේ. ඒ නිසා දරුවනේ, මේ පාඩම අවසන් වෙනකොට ඔබටත් ඔබගේ ජීවිතය පුරා ශිෂ්‍ය ජීවිතය වුණත් විශාල අභියෝග රාශියක් තියෙනවා. අන්නේ රාශිය ජය ගන්න යම්කිසි මඟ පෙන්වීමක්, අනුබලයක්, උදව්වක්, උපකාරයක් වෙයි කියලා මම කල්පනා කරනවා මේ පාඩම අපි අධ්‍යයනය කිරීමේදී. දැන් බලන්න අපගේ බෝසතාණන් වහන්සේගේ මුල්ම අභියෝගය විදිහට අපි දකින්නේ බෝසත් උපත. මේ උපත කියන එක බුදුරජාණන් වහන්සේගේ නැත්නම් සිද්ධාත් කුමාරයාගේ උපත කියන්නේ විශේෂ වූ එකක්. ඉතාම අසිරිමත් සිදුවීමක් තමයි බෝසතාණන් වහන්සේගේ උපත කියලා කියන්නේ. මුන්වහන්සේට උපත සඳහා ආරාධනා ලැබුවෙන් පස්සේ ඒ ආරාධනා කළ පමණින්ම යම්කිසි ස්ථානයක ඉපදින්න තීරණය කළේ නැහැ. ඒ සඳහා පූර්ව අධ්‍යයනයක් කළා. මේ පූර්ව අධ්‍යයනය හඳුන්වන්නේ පංචමහා විලෝකනය කියලා. දරු පුංචි කාලේ නම් මේක අදහලා ඇත්ති පස්මහා බැලුන් කියලාත් කියනවා. ඒවා වන්නේ මොනවද? කාලය, දීපය, දේශය, කුලය හා මව. එතකොට සිදුහත් බෝසතාණෝ දේව ආරාධනාව කළ පමණින්ම යම්කිසි තැනක උප්පත්ති ලබන තීරණය නොකර ඉතාම කල්පනාවෙන් විමර්ශනාත්මකව බලලා අර පංචමහා විලෝකනයන් මගින් උපත සඳහා හොඳ කරුණු පහක් තමයි හොයලා බැලුවේ. මොනවද කරුණු පහ? කාලය කුමක්ද, දීපය කුමක්ද, දේශය කුමක්ද, කුලය කුමක්ද, මව කුමක්ද කියලා තමයි බැලුවේ. මෙහෙම බලලා තමයි උපත සඳහා ඉතාම වැදගත් පරම්පරාවකට අයිති රජ කෙනෙකුට සහ රජ බිසවකට දාව උපදින්නේ කොහොද මේ කුමාරයා උපත ලබන්නේ කිඹුලත් නුවරත් දෙව්දහන නුවරත් අතර තියෙනවා ලුම්බිනි කියලා සල් වනයක් ඉතාම දැකුම් කළු සල් මල් වලින් පිරී ගිය ඉතාම සුන්දර කාලයක තමයි මේ උපත සිදුවන්නේ විශේෂණ එක විශේෂ පොය දවසක් බවට පත් වෙනවා බෞද්ධයන් වන අපගේ හොඳම පොය කියලා හවුතින් ඔබට ඒ උත්තරය දෙන්න පුළුවන් මොකක්ද ඒ පොය විසක් පොය දිනේ ඉතින් විසක් පොය දිනේ ගත්තොතින් ඒ පොය දිනය තෙමගුල්ම සිදුවන පොය දිනයක් සිදුවත් බෝසතාණන්ගේ උපත උන්වහන්සේගේ බුද්ධත්වය සහ උන්වහන්සේගේ පරිනිර්වාණය කියන තුනම සිදුවන්නේ විසක් පොය දවසක ඒකත් මම ඔබට පොඩ්ඩක් මතක් කරා එතකොට දරුවනේ දැන් මේ පංචමහා විලෝකනය කියන එක බැලීම තුලින් අපට ලබා ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද මෙතන තියෙන හොඳම ආදර්ශය තමයි ජීවිතයේ වැදගත් තීන්දුවක් තීරණයක් ගන්නව නම් ඒ තීන්දුව ඉරණ ගන්න ඕන හොඳට සිතා බලා විමසිලිමත්වයි මොකද ඉක්මනින් තීන්දුව ඉරණ ගත්තොතින් තමන්ගේ ගන්නා තීන්දුව ගැන පස්සේ අපට පසුතැවිලි වෙන සිදු වෙනවා හැබැයි බෝසතාණන් වහන්සේ ගත්ත තීන්දුව ඉතාම හොඳ තීන්දුව නිසා උන්වහන්සේට පසුතැවිලි වෙන්න කනගාටු වෙන්න දුකක් හිතෙන්න ඒක බලපෑවෙන නිසා දරුවන් විදිහට අපි ඔබට කියන්නේ ඔබගේ ශිෂ්‍ය ජීවිතය ගොඩනගා ගන්න නම් මේ බෝසත් උපතේදී වගේ ඔබට කරන්න බැරි වෙයි නමුත් යම් තීන්දුවක් ගැනීමේදී හොඳට දුරදිග හිතා බල තමයි තීන්දුව తీරන ගන්න ඕන. ඉතින් ඔබට මම තව පොඩි මතක් කිරීමක් කරන්නම් මේ බෝසත් උපත ගිනගත් එක්ක බැඳිච්ච සුවිශේෂ සිදුවීම් ගණනාවක් තියෙනවා. මොකද සාමාන්‍ය උපතක් නෙවෙයිනේ මේක. මුළු ලෝකේටම නායකත්වෙ දෙච්ච විශේෂ වූ ගුණධර්ම තියෙන හැකියාවන් තියෙන හොඳ නුවණක් තියෙන මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් එහෙමනේ කෙනෙක් තමයි අපේ බුදු පියාණන් කියන්නේ. ඉතින් උන්වහන්සේගේ උපත කියන එක මේ අපේ වගේ සාමාන්‍ය උපතක් හා සමාන වුණේ නැහැ. එදා විශේෂ වූ සිදුවීම් සිදු වුණා. පළවෙනි කාරණා තමයි උන්වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ ඉපදුණු ඉඳසම පියවර තිබ්බ. පියර තිබල තියලා පාගමින් වැඩම කළා. ඒ වගේම මේ තබන පියවරක් පිළිගැනීමට සත් පියුම් පිපුණා. නෙළුම් මල් හතක් පිපුණා කියලා ඔබ දන්නවනේ. ඒ වගේම තමයි මේ උපත සිද්ධ වූ විගස පියවර තැබුවාම ඒකම පියවර පිළිගන්න සත් පියුම් පිපුණා වගේම අවසානත් පියුමට වැඩම කළා දකුණු අත උස්සලා යම්කිසි ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශයත් මොකද්ද කියන්නේ සිංහනාද පැවැත්වීමේ කියලා. දැන් අපි බලමු මොකද්ද මේ කරපු සිංහනාදේ. ඒ කියන්නේ විශේෂ සිදුමක් කියන එක ඉපදිච්ච ගමන් දරුවෙක් පාගමනින් ඇවිදලා ඊළඟට තමන්ගේ ප්‍රකාශයකුත් කරනවා. ඒක කියනවා අපි අභීත සිංහනාදේ. ඔබට මතකද බලන්න මෙන්න මෙහෙමයි ඒක තියෙන්නේ. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බෝ මේ ප්‍රකාශයෙන් සඳහන් වන්නේ නැත්නම් අභීත සිංහනාදයෙන් අර්ථවත් වෙන්නේ පළමු කාරණාගෙන මම ලොවට අග වෙමි අග්ගෝ හමස්මි ලෝකස්ස මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි ජෙට්ටෝ හමස්මි ලෝකස්ස ඊළඟට සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. එහෙම කියලා උන්වහන්සේ අවසාන වශයෙන් කියනවා මේ මාගේ අන්තිම උපතයි යලි ඉපදීමක් නැත. බලන්න උපන් දවසේම තමන්ගේ අරමුණ ප්‍රකාශ කළ එකම ශාස්ත්‍රවරයා වෙන්නේ කවුද? අපගේ ගෞතම බුදු පියාණන් වහන්සේ. අන්න එහෙම චරිතයක් පිළිබඳවයි අපි මේ උන්වහන්සේගේ අභියෝගය ගැනීම කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන් බෝසත් අවදීයේදී අභියෝග ජයගත් ආකාරය සම්බන්ධව මේ පාඩමෙන් අපි සාකච්ඡා කරමු. දැන් මම දැන්ටමත් ඔබට එක අභියෝගයක් ජයගත් ආකාරය සඳහන් කළා. ඒ මොකක්ද? බෝසත් උපත සිදුවීම සම්බන්ධයෙන්. ඊළඟට අපේ සිදුවත් බෝසතාණන් වහන්සේට ඊළඟ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. ඒ මොකක්ද? ශිල්ප හැදෑරීම. හැබැයි මේ බෝසතාණන් වහන්සේ ගත්තම උන්වහන්සේගේ පැත්තෙන් ලොකුම අභියෝගයක් වුණෙත් නැහැ ශිල්ප හැදෑරීම. මොකද බෝසතාණන් වහන්සේ කියන්නේ ඉහළම රජ කෙනෙක්ගේ පුතෙක්. සැප සම්පත් ඕන තරන්තියනවා. දැසි දස් කම්කරුව ඕන තරංගින්නවා. එක නිසා මේ කුමාරයාගේ ශිල්ප හැදෑරීම කියන එක අභියෝගයක් බලන්නේ ඔබගේ පැත්තේ විශේෂයෙන්. ඔබට අම්මා අහිමි වෙලා ඇති. එක ඔබට තාත්තා අහිමි වෙලා ඇති. එක ඔබගේ අම්මයි තාත්තයි දෙන්නම අහිමි වෙලා ඇති. අන්නේ වගේ තත්ත්වයන් තුළ. එහෙම නැත්නම් ඔබට පන්තියේ ඒ විශේෂ සඳහා ගුරුවරයෙක් නැතුව ඇති. එහෙම නැත්නම් ඔබට පෙළපොත් මදිකමක් ඇති. නැත්නම් ඔබගේ දෙමව්පියන්ට ලොකු වීදමක් දරන්න බැරුව ඇති. ඉතින් මේව තමයි දරුවන්ගේ පැත්තෙන් බැලුවම තියෙන අභියෝගය. ඉතින් අන්නේ අභියෝග ජය ගන්න ඔබට යම්කිසි මඟ පෙන්වීමක් කරන්න තමයි මේ සිදුවත් කුමාරයාගේ චරිතෙන් ශිල්ප හැදෑරීම කියන කාරණාව වර්ගන අපි කතා කරන්නේ. මේකදී බලන්නකෝ, මේ සිදුවත් කුමාරයා ශිල්ප හැදෑරුවේ කාගෙන්ද? සර්වමිත්‍ර නැත්තම් විශ්වමිත්‍ර කියන බමුණු පඬිවරයා. ඉතින් මේ බමුණු පඬිවරයා ළඟට ගිය කුමාරයා ඉතාම කෙටි කලකින් ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම හැදෑරුවා. එතකොට ඒ ශිල්ප හදාරන කාලේ කුමාරයා ළඟ ඉතාමත් හොඳ ලක්ෂණ තිබුණා. කවදාවත් ගුරුවරයාගේ සිත රිදෙව්වේ නැහැ. ඊළඟට කීකරු බව, කාරුණික බව. ඒ වගේම තමයි මේ ගුරුවරයා උගන්වන දේ ඉතාම හොඳින් ධාරණය කරගන්න සමත් වෙනවා. ඒ කියන්නේ මතක තබා ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා. එකවරක් කිව්වපමණින් කියන දේ මුලින්ම ධාරණය කරගන්න පුළුවන් හැකියාවක් සිදුවත් කුමාරයාට තියෙනවා. ඒ වගේම තමයි මෙත් සිතුවිලි වලින් යුක්තයි. මෙත් කියන්නේ මෛත්‍රී සහගතව තමයි උන්වහන්සේ සිදුවත් බෝසතාණන් උඩා කාලෙත් හැසුරුනේ. මෛත්‍රී සහගතව කිසි කෙනෙකුට රිදවීමක් කරන්න නැතුව අනුන්ගේ කියන්නේ අනුන් අය තලාපෙලා දැමීමේ ආශාවක් නැහැ. ඒ වගේම දෙමව්පියන්ට හෝ තමන්ට අගෞරවයක් වෙන කිසිම දෙයක් කරන්න නැති ඉතාම හොඳ චරිතයක් තමයි සිදුවත් බෝසතාණන්ගේ ශිල්ප හදාරන කාලේ තිබුණේ. පන්තියේ ශිෂ්‍යෝ එක්ක ඉතාම හොඳ සම්බන්ධයක් තිබුණා. හැම දෙනාම මේ ශිෂ්‍යයාට හරිම ආදරෙයි. ඉතින් ඔබත් බලන්න මෙන්න මේ ශිල්ප හදාරීම කියන කාරණය තුළ. හැබැයි මේ වෙද්දිත් සිදුවත් කුමාරයාගේ අම්මා මේ මිය පරලොව ගිහිල්ලා, ඔබ දන්නවනේ, ඉපදිලා සද්දිනකින් මව අහිමි වුණා. ඒ වුණත් සිදුවත් බෝසත්ත්වෝ ඒ ගැන හඬමින් කල්පනා කරමින් දුකින් හිටියේ නැහැ. තමන්ගේ අනාගතය ජයගන්න අවශ්‍ය නීති ශාස්ත්‍රය, ඊළඟට ඔය යුද ශිල්ප ක්‍රමත් අවශ්‍යයි. මේ රජ කෙනෙක්ගේ පුතේකට නේද දුනු ශිල්පය, කඩු ශිල්පය, ඇත්තු හැසිරවීම, අශ්වයා පිට යාම, ඔය වගේ නීති ශාස්ත්‍රය, අන්න ඒ වගේ මේ ශිල්ප හා ශාස්ත්‍ර කියන දෙකම ඒ පන්තියේ ඉන්න සියලුම ශිෂ්‍යන්ට වඩා අති දක්ෂව ඉගෙන ගත්තා. ඉතින් ඔබත් ගන්න ඕන ආදර්ශයක්. ඔබගේ පන්ති කාමරය තුළ දරුවෙක් විදිහට හැසිරෙනකොට මෙන්න මේ කිව් ලක්ෂණ වලින් ඔබ යුක්තවන්න ඕන. එහෙම වුණොත් තමයි ගුරුවරයාගේ ගෞරවාදරයට පත් වෙලා ඔබගේ අධ්‍යාපනික හැකියාවන් ටික වැඩි වර්ධනය වෙන්නේ. ඊළඟට බලන්න මම මේ තවත් අභියෝගයක් ගැන ඔබට පොඩ්ඩක් කතා කරන්නම්. ශිල්ප දැක්වීම. ඒතර මේ සිදුවත් බෝසතාණන්ට ශිල්ප දක්වන්න මොකද උනේ? එතුමා ශිල්ප හැදෑරුවේ නැද්ද? ශිල්ප හැදෑරුවා. නමුත් ඒ කාලේ පොඩි ආරංචියක් ගියා. මේ දරුව හැදුනේ රජමාලිගාව ඇතුලේ. මෙතුමාට කිසිවක් බෑ. එතකොට මෙහෙම කෙනෙකුට අපේ දියණියක් අසාද වන්දනා දෙන්නේ කොහොමද? ඔය වගේ පුංචි පුංචි හෝඩුවාවන් ටිකක් මේ පවුලේ ඥාතින් අතර ගියා. ඉතින් දැන් මේ කුමාරයාට අවුරුදු 16ක් වෙනවා. දැන් තාත්තා සුද්ධෝදන රජු කල්පනා කරනවා තමන්ගේ පුතාට විවාහයක් කර දෙන්න ඕනේ කියලා. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඒ සම්බන්ධයෙන් අර පවුලේ ඥාතින් අතර රජවරු අතර කසුකුසුවක් ඇති වුණා. කොහොමද මෙහෙම කෙනෙකුට අපේ දුව විවාහ කර දෙන්නේ කියලා. අන්න එතනදී සිදුවත් කුමාරයාට ඒ අභියෝගය ජය ගන්න සිදු වුණා. එතුම මොකද කරේ? කුමාරයා මගේ හැකියාවන් දක්වන්න පුළුවන් කියලා මට ස්ථානය සකස් කරලා ඒ ස්ථානයේදී තමන් උගත් සියලු ශිල්ප ශාස්ත්‍ර පෙන්වුවා. මං කලින් මතක් කරා ඇතුන් පිට යාම, අශ්වයා පිට යාම, කඩු ශිල්පය, දුනු ශිල්පය, ඒ වගේ හැකියාවන් සියල්ල ප්‍රදර්ශන කරලා සිදුවත් බෝසතාණෝ ඒ අභියෝගය ජයගත්තා. බණ කියන කෙනෙකුට ඒ වගේ ඔබටත් චෝදනා එන්න පුළුවන්, මුකුත් බෑ කියලා. නමුත් ඔබ පුංචි වුණත් ඔබට යම් යම් හැකියාවන් තියෙනවා නේද? ඉතින් ඒ හැකියාවන් අවශ්‍ය අවස්ථාවේදී ප්‍රදර්ශනය කිරීම තමයි සිදුවත් කුමාරයාගෙන් සිදුවුනේ. ඊළඟට තමයි මේ අර මං කලින් සඳහන් කරා වගේ තවත් අභියෝගයක් තියෙනවා යෞවනයෙකුට, යෞවන වයසේ ඉන්න තරුණයෙකුට ඉතාම හොඳ ගුණවත් සහකාරියක් සරණ පාවා ගැනීම. එතකොට දැන් මේ සහකාරියක් සරණ පාවා ගැනීම කියන එක සරල කාරණාවක් නෙවෙයිනේ. ඒ කියන්නේ විවාහ වුණෙන් පස්සේ ජීවිත කාලය අවසන් වෙනකම්ම ජීවත් වෙන්න ඕන සහකාරිය සමග. ඉතින් මේකට ගැළපෙන කෙනෙක් තමයි සොයා ගන්න ඕන. ඉතින් දැන් මේ සඳහා දැන් හැකියාවන් සහිත කුමාරයෙක් නිසා මේ කුමාරයාට ඒ විවාහ සිදු කරගැනීමේදී අනිත් පැත්තෙන් බැලුවම දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාදය ලැබෙන්නත් ඕන විවාහයක් කරගන්න. එදා ආවාහ විවාහ කරගැනීමේදී ඒ දෙපාර්ශ්වයෙන්ම කැමැත්ත, එහෙම නැත්නම් ආශිර්වාදය සහිතව තමයි සිදුවත් බෝසතාණෝ විවාහ දිවියට පත් වෙන්නේ. ඔබ දන්නවා ඒ විවාහ උනේ කා සමගද? විවාහට පත් උනේ සුප්‍රබුද්ධ කියන ශාක්‍ය රජුරුවන්ගේ ඉතාම රූම දියණියක් හිටියා. එයාගේ නම තමයි බද්දකච්චාන, එහෙම නැත්නම් යසෝදරා කියලා හඳුන්වන්නේ. ඉතින් බලන්න සිදුවත් කුමාරයා යෞවන වියේදී වයස අවුරුදු 16 ඒ විවාහය කියන එක දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද සිදු කරගත්තා. ඉතින් ඒකත් හරිය වැදගත් ජීවිතේන යම්කිසි අවස්ථාවකදී ඔබට ඒකට මුහුණ දෙන්න වෙනවා. අන්නේ අවස්ථාවේදී බලන්න මේ සිදුවත් කුමාරයා තීරණය කළ ආකාරය පිළිබඳ පොඩ්ඩක් මතක් කරන්න වෙනවා. ඒ වගේ තමයි දැන් මේ සිදුවත් කුමාරයාට රජමාලිගාව තුලම තමයි තියන්නේ. තමන්ගේ තාත්තා මාලිගාවෙන් පිටතට යන්න දෙන්නේ නැහැ. ඒ මොකද තාත්තගේ අරමුණ වෙන්නේ පුතා සක්විති රජ කෙනෙක් කරන්න. නමුත් බෝධිසත්වයන් වහන්සේ නමක්ම අපේ සිදුවත් බෝසතාණන් වහන්සේගේ අරමුණ නම් තියෙන්නේ අතීත පරම්පරා ගණනාවක් තිස්සේම සාරා සංග කල්පලක්ෂයක් තිස්සේම පාරමීදම් පුරාගෙන ආවේ සක්විති රජ කෙනෙක් වෙන්න බලාගෙන නෙවෙයි. උන්වහන්සේ මෙලව අවසන් ආත්මයට උපත ලබන්නේම බුදුවරයෙක් විදියට ක්‍රියා කරන්න. ඉතින් මේ බුදුවරයෙක් වීම වළක්වන තමයි පියරජ්ජරුව මහන්සි ගන්න. ඔබ දන්නවා අතීතයේ ඒ කතා පුවත්වලත් පෙරමිති පල කරා ගිහිගෙයි විසුවොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් බුදු වෙනවා කියලා කියවනේ. හරි, ඒ වුණත් අපේ එක්තරා බ්‍රාහ්මණයෙක් කිව්වා ඒකාන්තයෙන්ම බුදු වෙනවායි කියලා. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්ක බොහොම බයෙන් තමයි රජුරු හිටියේ. තමන්ගේ පුතා තමන්ට නැති වේවි, සක්විති රජ කෙනෙක් කරන්න බැරි වේවි කියලා එහෙම තමයි හිටියේ. ඒක නිසා මේ කුමාරයාට ගෙදර දොරේ ඉන්න පුළුවන් වෙන ආකාරයේ පරිසරයක් සකස් කරා. එළියට යන දුන්නේම නැහැ, ඉඩ කඩ හම්බුන්නේ නැහැ. මාලිගා තුනක් හදා දුන්නා. මොනවයි? රම්ය, සුරම්ය, සුබ. ඒවා ඍතු තුනකට, හේමන්ත, වස්සාන, ගිම්හාන. ඉතින් මේ සම්බන්ධයෙන් විස්තර බොහෝ පොතපතවල සඳහන් වෙනවා. ඒ තැන්වල මේ මල් පිපනවා කියනවා ඉතාම ලස්සනට. ඒ කියන්නේ තමන්ගේ හිත සතුරු කරලා මාලිගාවෙන් එළියට යන නොදී මාලිගාව තුළම රඳවා ගන්න තමයි රජුරු මහන්සි ගන්නේ. ඒ වගේම රාත්‍රී කාලේ එතන කියනවා මේ එක තැනක පිරිමින් නැති මන්දිරයක් හැදුවලු. ඒ මන්දිරේ නැටුම් ගැවුම් මැද්දි ජීවත් වෙන අවස්ථාව ලැබුණලු. ඒක අර වස්සාන කාලයට හදලා තියෙන හැම මාලිගාවක් අරිට අමතරව. ඉතින් ওই විදිහට කුමාරයා තියාගන්න හැදුවේ මේ අනාගත බුදුරෙක් වෙනවට වඩා සක්ති රජ කෙනෙක් විදිහටපත් කරගෙන තාත්තගේ අරමුණ ඉෂ්ට කරගන්න. නමුත් මේක හරියන්නේ නැහැ. මොකද රජුරෝ වයසෙන් මේ දරුවා අපේ සිදුවත් බෝසතාණෝ වයසින් මුහු ප්‍රායත්ම රජමාලිගාවෙන් එළියට යන සිතක් පහළ වෙනවා. කායකද යන්නේ චන්න ඇමතිත් එක්ක කාන්තකස්සයාගේ පිටෙන් තමයි එළියට යන්නේ. මෙහෙම යන අවස්ථාවන් දින 4කදී දකින්නවා පිරිනිවිති 4ක් කියලා. කියන්නේ අපි ඒවට කියන සතර පිරිනිවිති. මුලින්ම දකින්නේ මහල්ලෙක් දකින්නවා, ඊළඟ ලෙඩෙක් දකින්නවා, මලමිනියක් දකින්නවා. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්. ඉතින් මේ හැම අවස්ථාවකදීම කුමාරයා මේව කලින් දැකපු නැති නිසා චන්න ඇමතිගෙන් අහනවා මේ කවරෙක්ද? චන්න ඇමතිත් සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරනවා මෙන්න මේ මෙහෙම තැනැත්තෙක්, මෙහෙම පුද්ගලයෙක් කියලා. ඉතින් අවසාන දවසේ දකින්නවා මේ සංවර ගමනින් පාරේ වැඩම කරන භික්ෂුවක් නේද, ශ්‍රමණ රූපයක් කියලා තමයි සඳහන් වන්නේ. ඒ හැබැයි බැලුවෙන් පස්සේ අර 3 දෙනා වගේ නෙමෙයි, මේ ශ්‍රමණ රූපයේ ටිකක් වෙනසක් තියෙනවා. මම සංවරකමක් පේනවා, හික්මිච්ච ස්වභාවයක් පේනවා. නිසා මේ සංවර රූපය දැක්කම පස්සේ සිත ටිකක් නිවෙනවා. ඒ කියන්නේ බෝසතාණෝ කල්පනා කරනවා මේ ජාති ජරා ව්‍යාධි නැත්නම් මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් ඒ කියන දේවල් ඉතාම මේ ලෝකේ ඉන්න හැමෝටම මුහුණ දෙන්න සිදු වෙනවා. එක මගේ තාත්තටත් බලපානවා, මවටත් බලපානවා, දරුවටත් බලපානවා, බිරිඳටත් බලපානවා. එහෙනම් මේ ඔක්කොටම මේ වගේ තත්ත්වයට මුහුණ නොදෙන්න නම් මොකද්ද කරන්න ඕන කියලා ඔන්න එතුමාට යම්කිසි අභියෝගයක් ඉදිරිය දානවා. ඒ වෙලාවේ තමයි කල්පනා කරන්නේ එහෙනම් පැවිදි වෙන්න ඕන. පැවිදුනොතින් අර වගේ සංවරව තමන්ගේ ආත්මය මුලින්ම තමන් විමුක්තිය ලැබලා තමන්ගේ පවුලේ අයටත් ඒ වගේම මුළු ලෝකවාසීන්ටත් යහපත සලසන්න පුළුවන් කියලා එදා හිතනවා. ඒ හිතලා ඒක මේ සංසාරික අභියෝග ජය ගන්න පුළුවන් කියලා හිතන්නේ පැවිදි බවට පත්වීමෙන් කියලා අර පැවිදි රෝ දැක්කයින් පස්සේ එහෙම හිතනවා. ඉතින් බලන්න මේ දැන් මේ මේ අතර වාරයේ ඔය උයනින් නැද්දී මාලිගාවෙන් පණිවිඩයක් එවනවා. අන්න ඔබගේ විසවට පුතුණුවක් පුතෙක් ලැබුණා කියලා. මේ පණිවිඩය සැලවූ සැනින්ම බෝසතාණන් වහන්සේගේ මුවින් පිටුනේ මොකද්ද? පාලි පාඨයෙන් ගොඩින් රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. මොකද්ද පාඨේ? රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලේ උපන්නා බැම්මක් ඇතුණා කියලා තමයි ඒකේ අර්ථය වශයෙන් සඳහන් වන්නේ. එතකොට දැන් මේ පාඨයත් එක්කම තමයි ඉපදුණු පුතාට නම තබන්නේ මොකද්ද? රාහුල කියලා. රාහුල්ගේ තමයි නම තබන්නේ. දැන් මේ මාලිගාවට දැන් යලි එමින් තමයි අපේ බෝසතාණන් වහන්සේ ඉන්නේ කාන්තකශ්‍යප පිටින් චන්න ඇමතිත් එක්ක දැන් එනවා. ඒන අතරමඟදී ඉන්නවා ශාක කුමරියක් මාලිගාවේ සඳුළු තල්ලේ. එයා දකිනවා ඒ කුමරිය දකිනවා මේ බෝසතාණන් වහන්සේගේ අනූපමය රූපශ්‍රී. තාම සුන්දර දැකුම්කලු එකපාරක් බලලා ඇහැ ඉවතර ගන්න බැරි තරම් රූපයක් තමයි බෝසතාණන් වහන්සේට තියෙන්නේ. ඉතින් මේ රූපශ්‍රිය දැකලා කිසා ගෝතමිය කියනවා මොකද්ද? නිබ්බුත පද. නිබ්බුත පද කියලා කියනවා. මේ නිබ්බුත පදයේ අර්ථය ගත්තොත් මෙහෙමයි. මෙවන් පුතෙකුලද මවක් පියෙක් නිවුනෝ වෙති. මෙවන් සැමියෙකුලද බිරියද නිවීම ලැබ සිටින්නේ යකි. ඒ කියන්නේ මේ වගේ පුතෙක් ලැබුණොතින් අම්මයි තාත්තයි දෙන්නම නිවෙනවා. නිවෙනවායි කියන්නේ සැනසීමෙන් ජීවත් වෙනවා. සතුටින් ජීවත් වෙනවා. එතකොට බිරිඳකටත් හම්බුනොත් මෙයාගේ සැමියෙක් ඒ බිරිඳත් අනිවාර්යෙන් නිවි සැනසීමෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? බෝධිසත්වයන් වහන්සේ ඉතාම හොඳ පෞල් ජීවිතයක් ගත කරගෙන ඉගෙන තමයි මේ නිබ්බුත පද වලින් අර්ථවත් වෙන්නේ. ඉතින් දැන් කොහොම වුණත් ඒ කිසාගෝත්තමීය නිබ්බුත පද කිව්වයි කියලා බෝසතාණන් වහන්සේගේ සිත වෙනස් තුනේ නැහැ. උන්වහන්සේගේ තිබුණු ඉස්සර අදිෂ්ඨානය මොකද්ද? විමුක්තිය ලබා ගන්න මේ නැත්තම් අබිනිෂ්ක්‍රමණය කරන්න ඕනේ කියන එක තමයි කල්පනා කරේ. ඊට පස්සේ ඉතාම වැදගත් අභියෝගයක් උන්වහන්සේට මුහුණ දෙන්න තිබුණා. ඒ මොකද්ද? පස්කම්සුව අත්හැරීම. මේක හරීම අමාරු භාර දුර කාර්යයක්. මොකද භද්‍ර යවුනේ දැන් ඉන්නේ අවුරුදු 29යි. 29 කෙනෙකුට මේ පස්කම් සැප කියන එක පංචකාම වස්තුන් කෙරෙහි දින ආශාව හරි අමාරුයි අත්හරින්න. හැබැයි බෝසතාණන් වහන්සේට එහෙම නොහැකියාවක් නැහැ. උන්වහන්සේ බුදුරේ බවට පාරමී දම් පුරාගෙන ආපු නිසා මේක අනිවාර්යෙන් අත්හරින්න උන්වහන්සේට පුළුවන්කම තිබුණා. මොනවද මේ අත්හරින්න වෙන්නේ? එකක් තමයි සත්විති රජකම අත්හරින්න ඕන. යසෝදරාව තමන්ගේ පුතා. ඒ වගේම තමන්ට බොහෝ සැප සම්පත් තියෙනවා. විශාල රාජ්‍යයක්නේ. ඒ රාජ්‍යයේ තියෙන සියලුම සැප සම්පත් මෙතුමාට තමයි අයිති. ඒ සියල්ලම අතරින්න ඕන. මේක බරපතල අභියෝගයක්. ඉතින් මේ අභියෝගයත් උන්වහන්සේ මේ තමන්ට ලැබිච්ච සැප සම්පත් සියල්ල අලුයමලු කෙළපිඩක්සේ අත්හැරලා තීරණය කළා අබිනිෂ්ක්‍රමණය කරන්න. එදා ඇසල පොහොය දිනයක උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ පරමාර්ථය වන විමුක්තිය නැත්තම් බුද්ධත්වය ලබා ගැනීම සඳහා එම අබිනිෂ්ක්‍රමණය කරනවා. හොඳයි දරුවනි, මං හිතන්නේ මේ අබිනිෂ්ක්‍රමණය කරයින් පස්සේ සය වසරක් විශාල දුෂ්කර ක්‍රියාවක් ගත කරා. ඒ අතර ගුරුවරු ඇසුරු කරා. ඒ වගේම විවිධ අභියෝගාව ඒ සියල්ලම ජයගනිමින් අවසානයේ එසප් පොහොය දිනක බුද්ධත්වය ලබනවා. දැන් ඔබට තේරෙනවා ඇති මම මේ අධිරපත් කර පාඩමින් ආයි පොඩ්ඩක් මතක් කරවමින් අපේ ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදීදී උන්වහන්සේට අභියෝග කීපයකට මුණ දුන්න වුණා. ඒ අභියෝගයන් වන් කීපය වන්නේ එකක් තමයි මම මුලින් මතක් කරවමින් ආයේ බෝසත් උපත ශිල්ප හැදෑරීම, ශිල්ප දැක්වීම, ඊළඟට විවාහයට පත්වීම, නිබුතපද ඇසීම, ඔය වගේ අභියෝගයන් පෙරනිමිති දැකීම නේ, ඊළඟට අර පස්කම්සුව අත්හැරීම, අන්නේ වගේ අභියෝග ජයගත් ආකාරය තමයි මම මේ පාඩමෙන් සාකච්ඡා කරේ. මචං ඔබටත් හැකියාව තිබේවි, ඔබගේ ජීවිතයේ යම් යම් අභියෝග ඔබට මම කලින් මතක් කරා වගේ ඒවට මුහුණ දෙන්න වෙයි. අන්නේ අවස්ථාවේදී ඔබ කල්පනා කරන්න, බෝසත් දරුවෙක් විදියට හිතල මතල හොඳ තීරණයක් අරගෙන ඒව ජය ගන්න. ඉතින් දරුවනේ, මම මේ පාඩමෙන් ඔබට පුංචි ඇගයීමක් දෙනවා. ඔබ මේකට පිළිතුරු ලියන්න. ඔබ පොතක් පෑනක් එහෙම කරගෙන තමයි මේ පාඩම අසන්න ඇත්තේ. එනම් පොඩි වගුවක් සකස් කරගන්න. වගුවේ පීලි දෙකයි තියෙන්නේ, දෙකට බෙදන්න. එක තීරුව ලියන, මුල් තීරුව ලියන මුහුණ දුන් අභියෝගය, අනිත් තීරුව ලියන්න එම අභියෝගය ජයගත් ආකාරය. ඒතර ඒ වගේ අභියෝග පහක් ඔබ තෝරලා ඒ දෙපැත්තට ලියන්න. අභියෝගය මොකක්ද, ඒක ජයගත් ආකාරය. උදාහරණයක් නම් එකට දාලා තියෙන්නේ සිදුහත් බෝසත් උපත. එහෙනම් ඔබ එම අභියෝගය ජයගත් ආකාරය අනිත් පැත්තෙන් ලියන්න ඕන. ඒ වගේම තව කාරණාවක් තියෙනවා, වැදගත් කරුණු. ඔබ මේ පාඩමෙන් හොයාගත්ත වැදගත් කරුණු පහක් සඳහන් කරන්න. හොඳයි දරුවනේ, මං හිතන්නේ මේ පාඩම තුළින් ඔබට යම්කිසි ආකාරයක ජීවිත අවබෝධයක් ලැබෙ නැති යම්කිසි අභියෝගයක් ආවම කොහොමද ඒක කළමනාකරණය කරගන්නේ. හොඳයි, අපිට ලැබිච්ච කාල වේලාව අනුව මම මේ පාඩම මෙතනින් අවසන් කරන්නම්. දුවා දරුවනේ, අද දවසේ මේ පාඩම ඉදිරිපත් කළේ මා එල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ බුද්ධ ධර්මයේ ගුරු උපදේශක පීඩී පරමානන්ද. ඔබට තෙරුවන් සරණයි.